ගරු වෛද්‍ය නලින්ද ජයතිස්සමතුමා, ඔබතුමාට විනාඩි 19ක් කාලයක් ලැබී තිබෙනවා.
ගරු නියෝජකාරක සභා සභාපතිතුමියනි, ජාතික ජනබල වේගය ආණ්ඩුවේ මංගල අයවැයේදී කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට මගේ අදහස් දක්වීමට අවස්ථාව ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. 2015 විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට ඔය පැත්තේ වාඩිල ඉන්නකොට පළවෙනි අයවැය විවාදයට සම්බන්ධ වෙමින් මම කතාව පටන් ගත්තේ. ඔබතුමාලා 1977 ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීම් ලබලා මංගල අයවැය ඉදිරිපත් කරමින් කතා කරපු රොණේ දෙමල් ඇමතුමාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මං කැමතියි අදත් ඒක උපුටා දක්වන්න. මෙන්න මේ විදිහට එතුම 1978 විසර්ජන පනත ඉදිරිපත් කරමින් කියනවා, ආර්ථික පරිහානියේ ගණාන්දකාරයක මඩ වගුරක් තුළ සදාකාලිකව ගත කිරීමට අපට පුළුවන්කමක් නැහැ. ජාත්‍යන්තර හිඟන්නන් වගේ සදාකාලිකවම ලෝකයේ වටේ හිඟමනේ යන්න අපට බැහැ. දේශීය හා විදේශීය වශයෙන් මහමෙර උසට නයතුරුස් ඉහළ යද්දී එකම තැන පල්වෙමින් නැති දුප්පත්කමේ විසම කවිය තුළින් අප වහා ඉවතට පැනී යුතුයි. මේ ගරු සභාවටත් මේ රටේ මහජනයා වෙතත් මේ අයවැය ඉදිරිපත් කිරීමේ අරමුණ එයයි. මෙරට වැටී ඇති පාතාලයෙන් නැවතවරක් ගොඩ ගැනීම සඳහා දරන පළමෙන් උත්සාහය වන මෙම අයවැය මේ ගරු සභාවටත් රටේ පොදු මහජනතාවටත් මම ඉතසිතින් පිළිගන්නමි කියලා තමයි එදා රොණී දමැල් මුදල් ඇමතිවරයා අයවැය කතාව පටන් ගන්නේ. එතුමා ඊට පස්සේ අයවැය ගානක් ඉදිරිපත් කරා. අපේ බුලත්සිංහල ආසනේ තිබෙන ගී කියන කන්ද වත්තිඳන් තමයි ගොඩක් අයවැය ලේකන හැදුවයි කියලා කියන්නේ. හැබැයි එදා ඉදිරිපත් කරපු අයවැය දර්ශනයක් හැටියට පිළි අරගෙන ඒක ක්‍රියාමාර්ග බවට පත් කරමින් අයවැය ලේකන ගණනාවක් ඉදිරිපත් කරලා අවුරුදු 44-45ක් ගියාට පස්සේදී අපේ රටේ ශේෂ පත්‍රය දිහා බැලුවොත් එහෙම ඔබතුමාලා මේ මාර්ගයේ ගිහිල්ලා රටට මොකද ගෙනාවේ? 2022 වෙනකොට රාජ්‍ය ආදායම දළ ජාතික නිෂ්පාදනයේ ලෝකයේ අඩුම GDP එකෙන් 7.2 දක්වා වට්ටපු රටක්. ණය ගෙවා ගන්න බෑ කියලා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරපු බංකොලොත්භාවය පිළිගත්තු රටක්. පෝලිං වල මිනිස්සු මරපු රටක්. ඒ වගේම ASෙත් ඉන්දියාවෙන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ලැබුණු මුදල් වලින් බාල ඖෂධ ගෙනල්ලා ඒකෙන් හොරකම් කරලා මිනිසුන්ගේ අස්සන්ද කරපු ගසා කාපු රටක්. මේ ආදී හැටියට ඔබතුමාලා ගෙනාවේ මේ මාර්ගයේ ගිහිල්ලා මේ රට දූෂණ ඉහවාගිය රටක් ලෝකේ නිකන් අපිට වීසා නොදෙන තැනකට අපේ ප්‍රතිරූපේ බෙදවට්ටපු රටක්, සංචිත වට්ටපු රටක්. එක වෙලාවක මතකයි අලිසබ්රි මුදල් ඇමතිවරයා හිටිය පාර්ලිමේන්තුවේ කිව්වා ඒ තිබුණු සංචිත ගැන කිව්වොත් එහෙම සමහරු කලන් දාලා වැටේ කියලා. දැන් එහෙම තිබුණු රටක් තමයි මේ රටේ ජනතාව අපිට බාර දුන්නේ විශ්වාසයක් සහිතව. ඒ ජනතාවට අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශය ළඟ ළඟ ආපු ජනාධිපතිවරුන් සහ මහමැතිවරණ ජනතාව අනුමත කළා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම් වෙලා තමයි අපි මේ අයවැය ලේඛනය සකස් කළා තියෙන්නේ. දැන් මේ විපක්ෂයේ මන්ත්‍රීවරු, ඒ කියන්නේ පහුගිය කාලේ ආණ්ඩුකරණයට දායක වුණු ආණ්ඩුවේ කැබිනට් ඇමතිකම්, ඒ කාලේ රාජ්‍ය ඇමතිකම් දරපු ඒ මන්ත්‍රීවරු අද කියන කතාව බැලුවහම ඒක තියෙනවා. විශේෂයෙන් මම මේ කියන්නේ විපක්ෂ නායකතුමාගේ පක්ෂයේ කණ්ඩායම ඒගොල්ලෝ කියන කතාව එකම දෙයක් තියෙන. නලින් බණ්ඩාරම මන්ත්‍රීතුමා කිව්වෙත් ඒ කතාවම තමයි. දැන් මේ කියන්නේ හර්ෂ සිල්ල මන්ත්‍රීතුමා කියනවා මේක රනිල්ගේ අයවැය වගේ. කබිරාශි මන්ත්‍රීතුමා කියනවා මාක්ස්වාදයේ සමාජවාදයේ කැපවූ හිටපු ජවිපේ නායකයන් හා සමාජිකයන් ණයවැයෙන් පාවා දීලා. ආයි කබිරාශි මන්ත්‍රීතුමා කියනවා විවෘත ආර්ථික මොඩලයට යන අයවැයක්. රවුෆකින් මන්ත්‍රීතුමා කියනවා අතිදක්ෂිණාංශික අයවැයක්. කබිරාශි මන්ත්‍රීතුමා කියනවා අයවැයට සමාජවාදී ආවරණයක් දෙන්න උත්සාහ කළත් නව ලිබරල් පියුසමක් ඇති අයවැයක් කියලා පැහැදිලි. හර්ෂ සීල මන්ත්‍රීතුමා කියනවා මේක NPP ජනපද ධනවාදී සමාජවාදිකයා හිතා ගන්න බෑ. ඒ ආදී හැටියට මේ කියන කරුණවල එක සාම්‍යයක් තියෙනවා. ඒ අත් විසින් කිරියල මන්ත්‍රීතුමා කියන මේක ජනතාවාදී ආවයක් නෙවෙයි පසුගාමී ආවයක් කියලා එක පැත්තක තිබ්බොත් එහෙම මේ පොදුවේ කියන එකම දෙයක් තියෙනවා දැන් මේ ඒගොල්ලන්ට මේ අයවැය හිතා ගන්න බෑ ඒගොල්ලෝ අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තිය වගේ එකක් තමයි අයවැය තියෙන්නේ වගේ එකක් කියලා. ඒ කියන්නේ මේ අයවැය ලියවිල්ලට තමුන්නාසල ආසයි. ආසයි. හ්ම්. අන්නාරි ඒක තයින්නේ. හරි. මේ අයවැය ලියවිල්ලට තමුන්නාසල ආසයි. ආසාව තියෙනවා. හැබැයි අර ආසයි බයයි බෝට්ටු වෙනම වගේ මේ අයවැය ලියවිල්ල ක්‍රියාත්මක කරයි කියලා බයයි. අපි මේ අයවැය ලියවිල්ල ක්‍රියාත්මක නොකිරීම තමයි ඔතුමලගේ ප්‍රාර්ථනාව. මේක අපි ක්‍රියාත්මක කරලා මේ රට ගොඩගනි ජනතාවගේ ජීවිත ඉහළට ඔසවා තබයි රට සංවර්ධනයට කරා අරගෙන යයි කියන බයක් තියෙනවා. සම මේ නැත්තම් මේ ලේඛනයේ ඇත්තටම බරපතල විවේචනයක් නැහැනේ. මේ කියන්නේ මොකද්ද නේද? අනිත් අපිත් හදන්න හිටියේ මේ වගේ එකක්. අපේ දේවල් තමයි මේකේ තියෙන්නේ. මේක අපිට හිතා ගන්න බෑ මොකද්ද කියන්නේ වගේ දේවල් කියන්නේ ලියවිල්ලට ආසයි. හැබැයි ලියවිල්ල ක්‍රියාත්මක කරයි කියලා බයයි. ඔක තමයි තියෙන ප්‍රශ්නේ. ඇයි ඒ? දැන් අපිට බාර දුන්නේ අපි බාර ගත්තේ පෞගිය ආණ්ඩුව විසින් වලකට වට්ටපු රටක්. රට වලකට වටලා තියෙන්නේ. අපි දැන් මේ කර ගහලා ලනු දාලා මේ වලකට වැඩිච්ච රට ගොඩ ගන්න උත්සාහ කරමින් ඉන්නවා. ගොඩ ගන්න වෙන්නේ වල කටින් තමයි. වල කටින් ගොඩ ගන්නකොට ඕගොල්ලෝ කියන්න හදන්නේ මේ අපිත් හිතියේ එහෙම තමයි කරන්න. කරන්න බැරි වුණානේ. කරන්න බැරි වුණා. ඒ නිසා තමයි ජනතාව අපිට බාර දුන්නේ. මේ අයවැය ලේඛනකට ගොඩක් විග්‍රහ අවශ්‍ය නැහැ. මං හිතන්නේ මෙන්න මේ තනි වාක්‍ය තමයි තමුන්නාන්සේලා කරගන්න බැරි වුණ නිසා දැනුත් තේරුම් ගන්න බැරි. මේක තියෙනවා මෙහෙම. සැමට සම අවස්ථා නිර්මාණය කරන වෙළඳපොළ බලයේ අධික සංකේන්ද්‍රණයක් නොමැති ලෙස තරඟය සාධාරණ වන බවට රජය විසින් සහතික කරනවා. කෙටියෙන් කිව්වොත් එහෙම ආර්ථික ප්‍රජාතන්ත්‍රීකරණය කරනවා. මේක තමුන්නාන්සේට කවදාවත් කරගන්න බැරි වුණා. මොන වචන වලින් කියන්නේ හදුවත් කරනවායි කරනවායි කියලා හැමදාම මුදුවලා ෆේල් වුණේ මෙන්න මෙතනින්. ඒ කියන්නේ සැමට සම අවස්ථා ආර්ථිකයට දායක වෙන්න ආර්ථිකයේ ප්‍රතිලාභ ලබා ගන්න සම අවස්ථා නිර්මාණය කරන වෙළඳපොළ බලයේ අධික සංකේන්ද්‍රණයක් නොමැති වන බවට ඒක තහවුරු කරන රජය අන්නේ වැඩේ තමයි අපි මූලිකත්වය දීලා කටයුතු කරමින් යන්නේ. දැන් මෙතන ඉන්න මේ විපක්ෂයේ ගොඩක් මන්ත්‍රීවරු දේශපාලනය කරනට අමතරව ව්‍යාපාර කරනවනේ. ඇමතිකම් කරන කාලෙත් ව්‍යාපාර කරානේ. ඒ කාලේ ඕන්නම් අර ලබඳියාවන් අතර ගැටුමක් එයි කියලා සමහරට කෙටි කාලිනව ව්‍යාපාර තමන්ගේ දරුවගේ වෙන ඥාතියෙක්ගේ නමට පවරන්නේ නැති. හැබැයි ව්‍යාපාර කළා. දැන් ඔබතුමාලගේ ව්‍යාපාර පාඩුයිද? එහෙම පාඩු නෑ මං හිතන්නේ නේද? පාඩු නෑ නරින්. බිස්නස් එක පාඩු නෑනේ. පාඩුයිද? ඔබතුමාලා ව්‍යාපාර ලාභ කරගන්නවා. හැබැයි ඔබතුමාලා අමාත්‍ය ධූර දරලා නේද රජයක් කරනකොට ඒ රට පාඩුයි. ඒ ආයතන පාඩුයි. ඒ අමාත්‍යංශ පාඩුයි. ඇයි ඒ? මේ කරලා තියෙන්නේ මොකද්ද? බලය පාවිච්චි කරලා ඇමතිකම පාවිච්චි කරලා අර සැමට සාධාරණ අවස්ථා කියන සංකල්ප උල්ලංඝනය කළ තියෙන සංකල්පය. මුදල් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු තමන්ගේ බලය පාවිච්චි කරලා තිනවා තමන්ගේ ව්‍යාපාර ඉහළ දන්වා ගන්න සහ ඒ ව්‍යාපාරයේ යෙදෙන්න සාධාරණ අවස්ථා බලාගෙන ඉන්න මේ රටේ පුරවැසියාට එතනට එන්න ඉඩ නොදෙන්න. ඒ නිසා තමයි තමුන්නාසලගේ ව්‍යාපාර ලාභ වෙලා රටේ ව්‍යාපාර පාඩු වෙන්නේ. රාජ්‍ය පාඩු වෙන්නේ. අමාත්‍යංශ පාඩු වෙන්නේ. අපි කරන්න හදන්නේ මෙන්න මේ. ඒක තමයි අනිත් පැත්ත ගහන්න හදන්නේ. ඒකයි මේ අයවැය ලේඛනෙන් ආර්ථික ප්‍රජාතන්ත්‍රීකරණයට මෙතරම් බරක් තියලා තියෙන්නේ. අපි මේ වැඩේ කරනවා. අපිට ඒක කරන්න පුළුවන්. කරන්න පුළුවන් වෙන මූලිකම හේතුව තමයි මේ කිසිවෙක් පුද්ගලික ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් තමන්ගේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීකම, තමන්ගේ නියෝජ්‍ය අමතිකම, තමන්ගේ කැබිනට් අමතිකම, ඒ කිසිවෙක් තමන්ගේ පුද්ගලික ව්‍යාපාර හෝ පුද්ගලික අරමුණේ යොදවන්නේ නැතුව සමූහයක් හැටියට රට ගොඩනගන්න වෙන කැපවීමම තමයි අංක එකේ හේතුව වෙන්නේ මේ රට මේ ගොඩ යන්න. මේ ලියවිල්ල සාර්ථක වීමේ රහස තියෙන එතන. දැන් මේ කවුරුවත් චන්දර කලින් තමන්ට මේ ඇමතිකම ලැබෙයි, තමන් නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙයි, තමන් පාර්ලිමේන්තුවයි එහෙම බලාපොරොත්තු වෙන වැඩ කරපයි නෙවෙයි. මේ හැම දෙනාම රයිට් අපිට තිබුණ අරමුණක් බලය ලබා ගැනීම සඳහා ඒ වෙනුවෙන් තනි තනිව සංවිධානාත්මක සාමික වැඩ කළා. ඒක ප්‍රතිඵලයක් හැටියට නේද ඔබතුමා අහනකොට පහුගේ ජනාධිපති වර්ණේදී මහමැති වර්ණේදී අපි ඡන්ද කොච්චර ගණේද කියලා අපි ඒ ගැන කියන්නේ ගියේ නැහැ. අපි ඒ වෙනුවට මොකද කරේ? අපි වැඩ කළා. අපි දැනගෙන හිටියා කවදා හරි ඒ ප්‍රමාණාත්මක බැදිහත් වීම එක වෙලාවක ගුණාත්මක පරිවර්තනයක් වෙනවා කියලා. අන්න ඒක තමයි සිද්ධ වුනේ. ඒක නිසා අපේ පක්ෂයට එක මොහොතකදී 103ක් ලැබිච්ච එක 168 දක්වා වර්ධනය වීම ඔබතුමාට තේරුම් ගන්න බැරි වෙන්නේ ඒ අපේ මැදිහත් වීමේ තිබුණු ස්වභාවය වෙනස නිසා. දැන් කවුරු හිතනවා නම් එහෙම අපිට 102ක්මාරක් තියෙනවා අපිටත් ගන්න පුළුවන් කියලා ඒව නම් හඳේ. ඒව කරන්න බෑ. ඒව කරන්න බැරි වෙන්නේ මේ මැදිහත් වීම වෙනස් නිසා. අපි බලය ලබා ගැනීම සඳහා මෙරටේ ජනතාවට විශ්වාසය හදන්න ඒ කරපු කැපකිරීමම ඊටත් වඩා වැඩියෙන් මේ රාජ්‍ය බලය සහිතව රට ගොඩනගන්න අනිවාර්යෙන් යොදවනවා. ඒක තමයි මේ ලියවිල්ල යථාර්ථයක් බවට පත්වෙන රහස. වෙනමුකුත් නෙමෙයි. වෙනමුකුත් නිකන් මැජික් නෑ. ඒ කරන අවංක මැදිහත් වීම කැපවීම තමුන්නාසලට ව්‍යාපාර කරගෙන වෙන වෙන දේවලුත් කරගෙන නේද? මේ අමාත්‍යංශය කරන්න පුළුවන් නම් අපි සමස්ත සම්පූර්ණ කැපවීම කරලා ඊට වඩා දසගුණයක 20ගුණයක ප්‍රතිඵල වෙන්නන්න පුළුවන්. අපි ඒක කරනවා. ඊළඟට ගරු මොලස ගරු නියෝජකාරක සභා සභාපතිතුමියනි මේ දිගටම මම අහගෙන මේ අයවැයේ ව්‍යවස්ථා සංශෝධනය නේ දලුත් ව්‍යවස්ථාව කියන්නේ කියලා කියනවා. මන්ත්‍රීව කීප දෙනෙක් කිව්වා. අපි මොකද්ද කිව්වේ? ජනාධිපති වෙන මහමැති වෙන කාලේ බොහොම පැහැදිලිව අපි කිව්වා අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන තෙක් පවතින මේ ව්‍යවස්ථාව නැත්තම් 13 වෙනි සංශෝධනය වැඩි කරන්නේ නැතුව අඩු කරන්නේ නැතුව කරගෙන යනවා. අපිට අවස්ථාවක් ලැබෙන පළවෙනි මොහොතේදී මහජනතාවගේ අදහස් සුදහස් වලට අහුන්කම් දෙන්නට ප්‍රමාණවත් කාලයක් ලබා දීලා මේ පාර්ලිමේන්තුවේ ප්‍රමාණවත් තරම් කාලයක් සංවාද කරලා අලුත් ව්‍යවස්ථාව ගැන අපි සූදානම්. නමුත් ඊට කලින් අපට තිබෙනවා ඔබ හැමදෙනාම විසින් ආණ්ඩු කළ වට්ටපු රට එක තැනකට ගේන්න වොමනාවක් තියෙන එක කරන්නට අපි ඕන. මේ ව්‍යාපාර අපේ රටේ ආර්ථිකය නංවන්නට ඕන. උඩහ මධ්‍යපාන ව්‍යාපාරිකය ශක්තිමත් කරන්නට ඕන. ජනතාවට සහන දෙන්නට ඕන. සංචිත ශක්තිමත් කරගන්නට ඕන. ඒ සියල්ල කරගෙන අපි ඊළඟ ව්‍යවස්ථාවට අද තියෙමු. ඔබතුමාලාගේ අදහස් උදාස සහිතව පරණ සාකච්ඡා වාර්තා අරගෙන ඔක්කොමත් අරගෙන අපි එතනට යමු. හැබැයි මේ අය වේලේකනේ ඒක නෑ කියන එක ඒක මේ මහලුපුවට කේන්තියෙන් කතා කරන්න ඕන එකක් නෙමෙයි. ඊළඟට මම කැමති මගේ තියෙන වෙලාව යොදා ගන්න ගරු නියෝජකාරක සභා සභාපතිතුමියනි මේ සමහර කණ්ඩායම් මේ වැටුප් වැඩිම සම්බන්ධයෙන් හදන වැරදි මතයට උත්තරයක් ලබා දෙන්න. අපේ නලින් මන්නාර මන්ත්‍රීතුමා කිව්වා මේ සමහර අයට අප්‍රේල් මාස වෙනකම් බලන්න ලැබෙන වැටුප අඩු වෙයි කියලා. වැටුප් වැඩි කිරීම සඳහා සමස්ත වැටුප් වැඩිවීමට රුපියල් බිලියන 325ක් යොදවන්න බලාපොරොත්තු වෙන අතරේ මේ වසරේදී රුපියල් බිලියන 110ක් වෙන් කරනවා රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සඳහා පමණක්. බිලියන 110ක්. එතකොට දැන් මේ මූලික වැටුප් වැඩිවීමක් ලබා දිය යුතුයි. මේ රටේ රාජ්‍ය සේවකයාට පසුගිය කාලේ එහෙම මූලික වැටුප් වැඩිවීමක් ආවේ නැහැ. රාජ්‍ය සේවකයා දන්නවා මූලික වැටුප් වැඩුණාට පස්සේදී ඒක තමන්ගේ දල වැටුපට සමස්ත වැටුපට බලපාන්නේ කොහොමද කියලා. ඒක OT එකට, extra duty එකට, PH එකට, day pay එකට, බැංකුවේ ණයක් ගන්න ගියාම මෙයාදී හැම දෙයකටම ඒ මූලික වැටුප් වැඩිවීම තමයි බලපාන්නේ. ඒ නිසා මේ රාජ්‍ය සේවකයා මේ මූලික වැටුප් වැඩිවීම බොහොම ආදරයෙන්, ගෞරවයෙන් පිළි අරගෙන තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රතිචාරය ඉතාම ඉහළින් තියෙනවා. ගොඩක් රාජ්‍ය සේවකයෝ අපෙන් අහන දේ තමයි මෙච්චර එකක් වැඩි කරන්න කොහෙද මුදල් තිබුණේ? ඒගොල්ලෝ ඇත්තම සාධාරණ ප්‍රශ්නයක් අහනවා. දැන් ඔබතුමාලා තාණ්ඩු කරානේ. අපි වැඩි කරන්න බැරි වුණානේ මේ ප්‍රමාණයට. ඒගොල්ලෝ අහන්නේ කොහෙද මේ මුදල් තිබුණේ? අපි මේ භාණ්ඩාගාරයේ අපේ ජනාධිපතිතුමා මුදල් අමතර හැටියට භාණ්ඩාගාර ධාරින් එක්ක මේ මූලික වැටුප දෙන්න සාකච්ඡා ගණනාවක් කරලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන එක දෙනවා. එතකොට මේ කිසිවෙක්ගේ වැටුප් අඩු වෙන්නේ නැහැ. මම කියන්නම් කීපයක්. අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැටුප් වැඩිවීම ගැන ඊට කලින් කියන්නට ඕන. පහුගිය අර්බුද සමයේ කොවිඩ් කාලයේදී මේ ආර්ථික අර්බුදයේ හමුවේ වැරදි දේශපාලන තීන්දුව ගනිද්දී දේශපාලන අධිකාරිය හැබැයි සෞඛ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ අපේ කාර්ය මණ්ඩලය දැඩි කැපකිරීමක් කරලා සෞඛ්‍ය මේ තත්ත්වෙන් හරි පවත්වාගෙන යනවා. ඒකට අපි එයාට ගෞරවය දෙන්නට ඕන. OT එක පැය 120 දැම්මට සමහර කෙනෙක් ඊට වඩා වැඩි කාලයක් වැඩ කරලා තමයි සෞඛ්‍ය සේවා මේ තරමින් පවත්වාගෙන යන්නේ. ඒ වගේම තමන්ට හිමි සමහර වරප්‍රසාද අඩුවෙද්දී පවා ලොකු ටැක්ස් එකක් එමත් ඒ අය මත පටවලා තියෙද්දි රට පිළිබඳව විශ්වාසය අහිමි වෙලා තියෙද්දිත් හැබැයි රට හැදෙයි තමයි ඉගෙන ගත්ත තැනට තමන් සේවය කරන තැනට වැඩි සේවයක් කරන්න ඕන කියලා මේ රටේ රැඳිලා හිටපු අයට අපි විශේෂ ස්තුතියක් කරන්නත් ඕන. ගියපු අයටත් අපි කියන්නේ කරුණාකරලා එන්න රට හොඳ පැත්තට හැරෙමින් තිබෙන්නේ. එවැනි වෙලාවක අපි ඒ අයටත් මේ වැටුප් වැඩිවීම ඉහළින්ම ලබා දීලා තියෙනවා. උදාහරණ කීපයක් කියන්න. මේ පැරාමෙඩිකල් සර්විස් එකේ ඒගොල්ලන්ට MT6 වැටුප් ශ්‍රේණියේ පැරාමෙඩිකල් සර්විස් එකේ ග්‍රේඩ් 3 වලට තිබුණු මූලික වැටුප රුපියල් 32,080යි. ඒක රුපියල් 54,120 දක්වා වැඩි වෙනවා. ඒ තිබුණු වැටුප අනුව ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් දළ වැටුප රුපියල් 103,480ක් ලැබෙනවා. මේ කියන්නේ පැරාමෙඩිකල් සර්විස් එකේ ග්‍රේඩ් 3 වල කෙනෙකුට 103,480ක් ලැබෙනවා. මේ වැටුප් වැඩිවීමත් එක්ක ඒගොල්ලන්ගේ දළ වැටුප රුපියල් 132,040 දක්වා වැඩි වෙනවා. කියන්නේ මූලික වැටුපේ විතරක් රුපියල් 22,040ක වැඩිවීමක්, දළ වැටුපේ රුපියල් 28,560ක වැඩිවීමක් වැඩි වෙලා තියෙන්නේ. ඊළඟට MT7 කැටගරි එකේ හෙදියකට ග්‍රේඩ් 3 වල යාගේ මූලික වැටුප තිබුණේ රුපියල් 32,525යි. ඒක 54,920 දක්වා වැඩි වෙනවා. යාගේ දළ වැටුප තිබුණේ 104,481යි. ඒක 133,640 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ මූලික වැටුප විතරක් රුපියල් 22,395කින් දළ වැටුප රුපියල් 29,159කින් වැඩි වෙනවා. මේ එක එක කැටගරි මේ කියන්නේ මේ සාමාන්‍ය මේ අතුරු වෛද්‍ය සේවාවේ සහ හෙද සේවයේ සාමාන්‍ය කෙනෙකුගේ, අතුරු වෛද්‍ය සේවාවේ ස්පෙෂල් ග්‍රේඩ් එකේ කෙනෙකුගේ දැන් තියෙන මූලික වැටුප රුපියල් 51,545යි. ඒක රුපියල් 56,800 දක්වා වැඩි වෙනවා. හෙද සේවයේ ඉන්න කෙනෙක්ගේ, ස්පෙෂල් ග්‍රේඩ් එකේ ඉන්න කෙනෙක්ගේ දැන් තියෙන මූලික වැටුප
විනාඩි 2ක් කාලයක් ඉතිරි වෙලා තියෙනවා.
විනාඩි 5ක් ගන්නවා. රුපියල් 54,235 තියෙන එක රුපියල් 86,800 දක්වා වැඩි වෙනවා. වෛද්‍යවරයෙකුගේ, මම මේ වෛද්‍යවරු ශ්‍රේණි ගණනාවක් ඉන්න අතරේ සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ දැන් තියෙන්නේ මූලික වැටුප රුපියල් 54,290යි. ඒක වැඩි වෙනවා 94,150 දක්වා මූලික වැටුප. එයාගේ දළ වැටුප දැන් හම්බෙන්නේ රුපියල් 232,725යි. ඒක 274,800 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ මූලික වැටුප වැඩිවීම විතරක් රුපියල් 39,860යි, දළ වැටුප වැඩිවීම රුපියල් 45,075යි. එතන කාටවත් කියන්න බෑ වැටුප් වැඩිුන්නේ නැහැ කියලා. වැටුප් ඉහළින්ම වැඩි වෙලා තියෙනවා. එක දෙවෙනි කාරණේ මේකත් එක්ක එනවා. දැන් මේ මූලික වැටුපට අදාළව එක්ස්ට්‍රා ඩියුටි එක, OT එක, PH එක ආදී දීමනා සකස් කිරීම සම්බන්ධයෙන් යම් සැකයක් මතු කරලා තියෙනවා. එතකොට මම කියන්න කැමති ආණ්ඩුව තීන්දුවක් ගත්ත මූලික වැටුප් වැඩි කිරීමට. ඒ මූලික වැටුප් වැඩි වෙන්නේ මේ තිබෙන ආර්ථික තත්ත්වයේ, භාණ්ඩාගාරයේ තත්ත්වයේ අනුව අදියර තුනක. මේ අප්‍රේල් මාසයේදී එක අදියරක් තියෙනවා. 2026 ජනවාරි වල දෙවැනි අදියර, 2027 ජනවාරි වල තුන්වැනි අදියර. එතකොට 2027 ජනවාරි වල තමයි මූලික වැටුප් වැඩිම සම්පූර්ණ වෙන්නේ. හැබැයි ඒ 2027 ජනවාරි වල වැඩිවන මූලික වැටුප් වැඩිවීමට අදාළව තමයි මේ අප්‍රේල් මාසයේ ඉඳලා අර දීමනා ගණන් හැදෙන්නේ. එක්ස්ට්‍රා ඩියුටි එක, OT එක, PH එක, ඩේලි ඇලවන්ස් එක, මේ ආදී හැම දෙයක්ම ගණන් හැදෙන්නේ 2027 ජනවාරි වල තුන්වැනි අදියරේ මූලික වැටුපට එකතු වෙන එකත් එක්ක, මිසක් අප්‍රේල් මාසේ වැඩි වෙන කොටස අදාළව නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න, මේවා හැම ආණ්ඩුවක්ම කරපු දේවල් නෙමෙයි. අපි බොහොම පැහැදිලිව ඒ වැටුප් වැඩිවීම ලබා දීලා තියෙනවා. සමස්ත මූලික වැටුපෙන් තමයි අර දීමනා සකස් වෙන්නේ. ඒ අනුව ගත්තාම ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අතුරු වෛද්‍ය සේවාවේ ඉන්න කෙනෙකුට දැනට අතිකාල හැටියට ලැබෙන රුපියල් 198 රුපියල් 267 දක්වා වැඩි වෙනවා. පැයකට අතුරු වෛද්‍ය සේවාවේ රුපියල් 198 267 දක්වා වැඩි වෙනවා. පරිපූරක වෛද්‍ය සේවාව ඉන්න කෙනෙකුට පැයකට ලැබෙන OT එක 201 ඉඳන් 271 දක්වා වැඩි වෙනවා. හෙද නිලධාරියෙකුට දැන් පැයකට ලැබෙන රුපියල් 203 275 දක්වා වැඩි වෙනවා. වෛද්‍ය නිලධාරියෙකුට දැන් ලැබෙන රුපියල් 679 රුපියල් 765 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ලැබෙන OT එක හරි එක්ස්ට්‍රා ඩියුටි එක හරි පැයකට ඒත් වැඩි වෙලා තියෙන්නේ. ඊළඟට මේ ඩේස් පේ ලවන්ස් එක හරි නැත්තම් PH ලවන්ස් එක. දැන් මේ ගැන සමෝ කියනවා 20න් එක 30න් එක වෙච්ච සම්බන්ධයෙන් මම කියන්නම් ගණන් ටික. අතුරු වෛද්‍ය සේවයේ දැන් පැයකට ලැබෙන රුපියල් 1582 1777 වෙනකන් වැඩි වෙනවා. පරිපූර්ණක වෘත්තිගේ වෘත්තිකයන්ගේ දැන් ලැබෙන රුපියල් 1604 1804 වෙනකන් වැඩි වෙනවා පැයකට. හෙදනදාරියෙකුගේ දැන් ලැබෙන රුපියල් 1626 රුපියල් 1831 වෙනවා. වෛද්‍ය නිලධාරියෙකුට දැන් ලැබෙන රුපියල් 2715 3058 වෙනකන් වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් දැන් ඇවිල්ලා මේ ඩේස් පේ ලවන්ස් එක ඔය ඩේස් පේ එක නැත්නම් PH එකත් මේ විදිහට වැඩි වෙනවා. OT එක එක්ස්ට්‍රා ඩියුටි එක වැඩි වෙනවා. එසා ගරු මන්ත්‍රීතුමා මොකද්ද?
නලින් බණ්ඩාරම් මන්ත්‍රී.
එන්නේ ගරු ඇමතුමනේ මේ දැන් මේ GM එකමයි මේ ලෙටර් එක මට ඊයේ දුන්නේ. ප්‍රෙසිඩන්ට් ඇඩ්‍රස් කරලා තියෙන. මම හිතන්නේ එක්කෝ මේක GMO එකට ඔබතුමාලා පැහැදිලි කරනවා නැත්නම් මේ GM එක වෙන ආබෝධයක ඉන්නේ. මම හිතන්නේ මොකක් හරි මෙතන පරස්පරයක් තියෙනවා. මම ඔබතුමා එකක් කියනවා, මේගොල්ලෝ එකක් කියනවා. මම මේක ඔබතුමාට එවනවා, මම එක සභාගත කරනවා. ඔබතුමාලා අවස්ථාවක් GM එකට දෙන්න. එතකොට සාකච්ඡා කරලා මේක විසඳ ගන්න පුළුවන්. මොකද බොහොම සරලයි.
ගරු ඇමතුමා.
ඔව්. ඒ සාකච්ඡා ලබා දීලා තිනවා. මේ 27 වෙනිදා දවසේ 5ට ජනාධිපතිතුමත් එක්කත් ඒගොල්ලන්ට සාකච්ඡාවක් දීලා තිනවා. අද මේ අතුරු වෛද්‍යවරු එක්කම දවල් 12ට සාකච්ඡා කරනවා. සම මේ ඒ කියන්නේ කවුරු හරි කියන්න හදනවා නම් ඒගොල්ලන්ට gedara geniyena වැටුප අඩු වෙලයි කියලා එක පට්ටපල් බොරුවක්. මූලික වැටුපත් වැඩි වෙලා තියෙනවා. මූලික වැටුප ගණන් හදන්නේ 2027 ජනවාරි වල ලැබෙන මූලික වැටුපට අදාළව නිසා මේ අප්‍රේල් මාසෙ ඉඳලා එක්ස්ට්‍රා ඩියුටි එක, OT එක, PH එක, මේ ඩේස් පේ ලවන්ස් ආදී සියලු දේවල් වැඩි වෙනවා. ඊළඟට වැටුප් වර්ධකය, මේ හැම කෙනාගේ වැටුප් වර්ධක 80%කින් වැඩි වෙනවා. රුපියල් 250 තිබ්බේක රුපියල් 450 වෙනවා. ඒ වැටුප් වර්ධකත් වැඩි වෙනවා. ඒ වැටුප් වර්ධක වැඩි වෙනකොට මම මේ කියපු ගණන් වලටත් වඩා මේ කිනිකාගේ ගණන් හදුවාම නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා මේ ඔක්කොම ගණන් හදන්න බැරි මොකක්ද දන්නවද? මේ කිනිකාගේ වැටුප් කැටගරි වෙනස් නිසා මම මේ ඇවරේජ් එක කියන්නේ. එතකොට මේ ඇයට මූලික වැටුප් වැඩි වීමත් මේකට එකතු වෙනවා. එපමණක් නෙමෙයි දැන් මේ තව තැනක හදනවා මෙහෙම කතාවක්. මේ අර එක්ස්ට්‍රා ඩියුටි එකේ හරි OT එකේ හරි මොකක් හරි වෙනසක් කරාම ඒගොල්ලන්ගේ මාණ්ඩලික තත්ත්වය වෙනස් වෙනවායි කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. කෙනෙක් මාණ්ඩලිකද නැද්ද කියලා තීන්දුව කරන්නේ ඒ ලැබෙන 160න් එක හරි 200න් එක හරි 80න් එක හරි 120න් එක මත නෙමෙයි.
ගරු ඇමතුමා විනාඩි දෙකක් කාලයක් තව තියෙනවා.
ඒක නිසා ඒ මාණ්ඩලික තත්වයෙන් කවුරු වෙනස් වෙනවයි කියන එක පට්ටපල් බොරුවක්. එහෙම වෙන්නේ නැහැ. රාජ්‍ය පරිපාලන ඇමතුමා ඒකට සාතික වේවි. අපි ඒක හොයලා බලුවා. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. මාණ්ඩලික තත්වයේ ඉන්නයි මාණ්ඩලික තත්වයේ ඉන්නවා. ඒකට මේ සංශෝධනයේ අදාළ වෙන්නේ නැහැ. ඊළඟට තව කෙනෙක් කියන එකක් තමයි මේ උසස් වීම මේ අවුරුදු 10න් 10ට උසස් වීම සම්බන්ධයෙන් මේකේ යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. දැනට හෙද සේවයට හෝ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න අයට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අවුරුදු 5න් සහ 7න් ලැබෙන උසස් වීම එදිරියට ලැබෙනවා. හරිද? ඒක වෙනස් වෙන්නේ නැහැ. එපමණක් නෙමෙයි මම කියන්න කැමතියි මේ සමහර ඔය පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ළඟ ඉඳලා මන්ත්‍රීකම් නැති වුණාම දවස් හතෙන් මෙහෙම පර්මිට් අරගෙන අරමේවා කළා. මන්ත්‍රීකම් නැති වුණාම අධ්‍යක්ෂණයට හිටපු කට්ටිය පට්ටපල් බොරු කියනවා මාධ්‍යවලට මේක අවුරුදු 3කින් ලැබෙනවයි කියලා. මේ වැටුප් වැඩිවීම පළවෙනි වැටුප් වැඩිවීම මේ අප්‍රේල් වල ලැබෙනවා. දෙවැනි එක ලැබෙන්නේ මාස 8කින් ඊට පස්සේ වැටුප් වැඩිවීම හම්බ වෙනවා ජනවාරි වල ඊළඟ අවුරුද්දේ. ඊළඟ මාස 12කින් තව හම්බ වෙනවා. මාස 20ක් යනකොට මූලික වැටුප් වැඩිවීම සම්පූර්ණ වෙනවා. අවුරුදු තුනේ කතාවක් නැහැ. මාස 20කින් මේක සම්පූර්ණ වෙනවා. ඒ නිසා මේ තරම් බිලියන 110ක් වෙන් කළ මේ ලබා දීලා තියෙන්නේ අපිට අවශ්‍යයි රාජ්‍ය සේවයේ වැඩි මැදිහත් වීමක්. අපේ නිසා මේ වැටුප් වැඩිවීමත් එක්කම ඉල්ලා ඉන්නවා. අපි දැන් මේකත් එක්ක අපි රවි කරුණාගේ මන්ත්‍රීතුමා කිව්වාගේම අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාග්ධන වියදම් හරහා නේද ආර්ථිකයේ එක පිම්මක් පයින් උත්සාහ කරනවා. අපි GDP වැඩි කරගෙන හදනවා. එහෙම කරලා ආර්ථිකයේ ප්‍රසාරණය වෙනකොට ඒ ප්‍රතිලාභ ජනතාවට තව ගලාගෙන හදනවා. බය වෙන්න එපා කවුරුවත්. ඒව හදනවා.
ඒව
හදනකොට දැන් තියෙන ආර්ථික තත්ත්වය මත ලබා දිය හැකි ඉහළ වැටුප් පරිමාවක් ලබා දීලා තියෙනවා. ඒකත් එක්ක අපි ඉස්සරහට යමු කියලා අයගෙන් මම ඉල්ලන්න කැමති. ඒ නිසා මේ බොරු බේගල් වලට අහු වෙන්නට එපා. ඔව්.
කරු. ක්‍රමිකරණයක.
අපිටුමා
ඔබතුමා කිව්ව මිලියන් බිලියන් 110ක් කියලා එක තමයි මෙතන අයවැයෙන් පෙන්වලා තිබෙන්නේ. නමුත් අපි 10000ක් 2015 වැඩි කරනකොට බිලියන් 136ක් වෙන් වුණා. ඉතින් මේක කොහේ හරි මං හිතන්නේ අලුතෙන් බදවා ගන්න ඒවා ටික කඩුවෙලා තියෙනවා. ඒක නෙමෙයි තියෙන ප්‍රශ්නය. මේ එකතු කිරීම බලන්න ඒ කියන හැම තැනම ගිල තියෙන අතර මං දන්න විදිහට ඕකයි මුදල් අමාත්‍යාංශ කියන්නේ. ඒක හරියාකාරව
නියෝජකාරක සභාවත්මේ අවසන් කිරීම සඳහා කවුරු හරි කෙනෙක් දැන් තමන්ගේ අතර ලැබෙන වැටුපට ගෙදරගෙන යන වැටුපට වඩා අප්‍රේල් මාසේ කවුරු හරි ගෙදරගෙන යන එක අඩු වුණොත් කරුණාකරලා මන්ත්‍රීවරුනි අපිට අවිල්ල කියන්න අපි බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා ගෙදරගෙන යන්නේ කොහෙ රතම නතරලාද කියලා. එහෙම නැත්නම් හැමෝටම ගෙදරගෙන යන්න ඉහළ වැටුපක් ලබා දෙන්න මේ ආණ්ඩුව කටයුතු කරලා තිනවා. බොහොම ස්තුතියි.